මීළඟට අනුර කරුණාතිලක් ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තිබෙනවා. ඕඩර් ප්ලීස්. MKM අස්ලම් ගරු මන්ත්‍රීතුමා මූලාසෙන්ට එන විට.
ගරුතුමා ප්ලීස් කන්ටිනියු.
මේ විශ්ූති ගරු සභාපතිතුමනි, මම මගේ කතාව ආරම්භ කරන්න කලින් පුංචි කාරණයක් මතක් කරන්න දෙන්න කැමති. මෙතන රාගම මෙඩිකල් ෆැකල්ටි එක ගැන කතා කරා. අතරම ඔබතුමා ඊතුමාටත් ඒ මන්ත්‍රීතුමාට කරන නිසි ගෞරවය සහිතව මම මතක් කරන්න දෙන්න කැමති. රාගම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහලා දැම්මේ නැහැ. ඒක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් කරා. ඒරා අද රාගම් මෙඩිකල් ෆැකල්ටි කියලා කියන්නේ ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන මෙඩිකල් ෆැකල්ටි 12න් පස්වෙනි එක. ඒ මහජන අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ළමයි සිය ගණනක් අද වෛද්‍ය අධ්‍යාපනය ලබන වෛද්‍ය විද්‍යාලයක් හැටියට රාගම් මෙඩිකල් ෆැකල්ටිය ඉතුරු වෙලා තියෙන්නේ. හොඳයි, ගරු සභාපතිතුමනි, සාමාන්‍යයෙන් අපි අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරනකොට ඒ වැදගත් වෙන්නේ ඒ කතා කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය තුළ ඒ සඳහා අරමුණ සාක්ෂාත් කරගන්න රුපියල් සත කොච්චර වෙන් කළලා තියෙනවද, එහි අරමුණ කටයුතු අරමුණ සඳහා කොයි තරම් දුරට සාධනීය යෝජනා ඉදිරිපත් කරනවද කියන එක. නමුත් මම මේ වෙලාවේ විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමතියි විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පරිවර්තනීය වෙනසක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙලා තියෙන මොහොතක. අන්නේ පරිවර්තනීය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් සඳහා වන සාධනීය පියවරවන් මේ කාලය තුළ ගෙන එන්නේ කොහොමද සහ මේ 2026 අයවැයේ ඒ සඳහා කොයි තරම් දුරට ඉවහල් වෙනවද කියන එක. සාමාන්‍යයෙන් අපේ රටේ අධ්‍යාපනයේ දශක ගණනක් තිස්සේ පවත්වාගෙන ගියපු අයත් ඒ වගේම ඒ වෙනුවෙන් දායක වෙච්ච අයත් ඒ වගේම පරිබාහිරව හිටපු අයත් තියෙන පොදු ලක්ෂණයක් තමයි ඒ පවතින අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳ තියෙන විවේචනය. දැන් මෙතන කලින් කතා කර අපේ මන්ත්‍රීතුමෙක් මට මතක හැටියට ඒ මන්ත්‍රීතුමාගේ තාත්තත් මේ පාර්ලිමේන්තුවේ තුල ඉඳගෙනම කතා කරපු මන්ත්‍රීතුමෙක් රාජ්‍ය අමතිවරයෙක් හැටියට. හැබැයි එතුමාගේ පුතාට අද සිද්ධ වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පවතින අධ්‍යාපන ක්‍රමයේ තියෙන අඩුපාඩුකම් ගැන කතා කරන්න. ඒතර මේ විදිහට දායක වෙච්ච අය වගේම දායක වෙච්ච නොවුණු අයටත් පවතින අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධයෙන් තියෙන්නේ විවේචනයක්. ඒතර මේ විවේචනය අතරේ සාමාන්‍යයෙන් අපිට තියෙන ප්‍රධාන එකක් තමයි අපේ තියෙන අධ්‍යාපනයේ මානව සංවර්ධනයට අදාළ වෙන්නේ නැහැ, ඒ වගේම සේවා නියුක්තියට අදාළ වෙන්නේ නැහැ කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ අධ්‍යාපනය කියන්නේ ෆැක්ටරි කියලා ජොබ් හදන. හැබැයි සේවා නියුක්තියට කිසියම් විදියක දායකත්වයක් දක්වන්න එන්න ඕන. ඒකට අදාළ මානව සංවර්ධනය වෙන්න ඕන. ඒ වගේම තිරසාරත්වය සහ නවෝත්පාදනයට ඉඩ ප්‍රස්ථාව අපේ අධ්‍යාපන ක්‍රමයෙන් හදන්නේ අඩුයි කියලත් විවේචනයක් තියෙනවා. අපි නොමිලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරත් හැමෝටම සාධාරණ හා ප්‍රවේශයක් සාධාරණ ඉඩ ප්‍රස්ථාවක් නැහැ. දෙමව්පියන්ට විශේෂයෙන් මේකේ වැය බරක් දරන්න සිද්ධ වෙනවා කියලා විවේචනයක තියෙනවා. ඒ වගේම යාවජීව අධ්‍යාපනය සඳහා අපේ ළමයි හුරු කරන්න වීම සම්බන්ධයෙනුත් ඒ අධ්‍යාපන ක්‍රමයේ තුල විවේචනයක් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ රටේ අධ්‍යාපනයේ ඉලක්ක වෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. අර විමර්ශනාත්මක ඉගෙනීම වෙනුවට විභාග සමත් වීම ඉලක්ක කරගත් අන්තර්ගත දැනුම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් ගැන පිළිවෙද විවේචනයක් තමයි අපේ රටේ අධ්‍යාපනය ගැන තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ හේතුව නිසාම විෂයමාලාව අධික ලෙස විෂය කරුණු වලින් පිරිච්ච ඥායාත්මක විෂය කරුණු වලින් පිරිච්ච එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම කුසලතාවයන් හා විභවයන් උපනම් වල ඒ දරුවගේ උපනම් වල ගන්නවා වෙනුවට කිසියම් ආදර්ශයකට මෝල්ඩ් එකකට නතු කිරීමක් අපේ අධ්‍යාපන ක්‍රියාවලියෙන් සිද්ධ වෙනවා කියන විවේචනය සමාජය තුළ තියෙනවා. මේ නිසාම දරුවා පිළිබඳ නිවැරදි යථාර්ථවාදී තක්සේරුවක් ඇගීමක් කරන්න අපේ ක්‍රියාවලිය සමත් වෙලා තියෙනවා. ඥායාත්මක කුසලතා කටපාඩම් කිරීමට අනුබද දෙන විෂය කරුණොත් ඒ විෂය කරුණු ප්‍රදානය කිරීම සඳහා ඩිලිවරි කිරීම සඳහා අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් සැකසීම නිසා ඇත්තටම ළමයා පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගන්න අපි අසමත් වෙලා තියෙනවා අපේ අධ්‍යාපන ක්‍රියාවලිය. ඒ වගේම මේකේ තියෙන තරඟකාරීත්වය පිළිබඳත් අතිශය තරඟකාරී වීමත් දරුවට විශාල බරක් වෙලා තියෙනවා. මේ ගැන සමහර අයට මීළඟ කරුණ ගැන සමහර අයට විවේචනයක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා එකොළොස්වෙනි ශ්‍රේණියෙන් ඔබට පන්ති පවත්වන ඉස්කෝල අපේ රටේ තියෙන 128යි. මේ ඉස්කෝලවලින් 136ක් විතරයි අර විද්‍යා වාණිජ කලා තාක්ෂණ විෂය ධාරා උසස් පෙළ පන්ති තියෙන 1AB කියන පාසල් හැටියට තියෙන්නේ. මෙතනදී තියෙන කාරණේ තමයි විද්‍යා විෂය ධාරාවන් සඳහා වන සීමිත ප්‍රවේශය අපේ පාසල් පද්ධතිය තුළ ඒ ගැටලුව තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වන විද්‍යාව ඉන්දිනේරු ගෘහ නිර්මාණ ශිල්පිය වගේ අංශවලින් 127ක් පමණයි ප්‍රවේශයේ තියෙන්නේ. හැබැයි ඊට සාපේක්ෂව අනෙක් ක්ෂේත්‍රවල 147ක් ඉදිරියට යද්දි. මේකට හේතුවකුත් තියෙනවා. විද්‍යා විෂයන් ධාරාවේ දරුවන්ගේ කාර්ය සාධනය අනෙක් විෂයවලට කාර්ය සාධනයට සාපේක්ෂව පහලින් තියෙන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් විද්‍යා නොවන විෂය ධාරාවේ සමත් වීම 66.7යි. හැබැයි ජෛව විද්‍යාව ගත්තොත් මේක 58.15ක්. භෞතික විද්‍යාව ගත්තොත් මේක 57.8ක්. ඒ කියන්නේ ඒ අංශවල කාර්ය සාධනය අනෙක් ඒවාට සාපේක්ෂව ටිකක් පහලින් තියෙන්නේ. ඒ වගේම මානව සහ භෞතික සම්පත් බෙදියාමේදී මේ පාසල් අතර තියෙන අසමතුලිතතාවයත් මේ අපේ රටේ පාසල් සම්බන්ධයෙන් තියෙන විවේචනයක්. විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල ස්ටෙම් සබ්ජෙක්ට් වලට ඇති පහසුකම් සීමා වීම, ඒ වගේම එන්නේ හේතුව නිසාම ඒ දරුවන්ට සිද්ධ වෙනවා මානව ශාස්ත්‍ර හා සමාජ ජීවිතය ධාරාවන්ට වැඩි හුරුවක් වැඩි නැඹුරුවක් දක්වන්න. තමන් කැමැත්ත හෝ අකමැත්තෙන් ඒ පැත්තට යන්න. ඒ වගේම අපි වසර 13ක පාසල් අධ්‍යාපනයේ අපේ බෙන්ච්මාර්ක් එක වුණත් ඒ අවස්ථාව හිමි කරගන්න සමත් වෙලා තින්නේ පළමු වසරට ඇතුළත් වෙන දරුවන්ගෙන් 152යි විතරයි. ඒ වගේම උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ 113ක ප්‍රමාණයක් විතරයි. මෙන්න මේ අපේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස පිළිබඳ අවශ්‍යතාවය අපි විසින් තේරුම් ගත යුත්තේ මෙන්න මේ වටපිටාව මත. දැන් ඇත්තටම මෙතන අපි ටියුෂන් මාපියාව ගැන කතා කරා. මේ අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙන්න මේ ටියුෂන් ක්‍රියාවලිය කියන එක අනිවාර්ය සාධකයක් හැටියට තියෙන්නේ. මෙතකොට මේ ටියුෂන් ක්‍රියාවලිය අපි කිසියම් විදියක ආමන්ත්‍රණය කරනවා නම් ඒක එක රැයකින් එක දවසකින් නීති විතරක් පනවලා වෙලා හදන්න පුළුවන් එකක් නෙවෙයි. අන්නේ ටියුෂන් සඳහා මඟ පෑදිච්ච අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස් කරන්නේ නැතුව අපිට ටියුෂන් විතරක් නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තරම මේ නියෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල වෙන්නේ මෙන්න මේ මම සඳහන් කර කරුණු ගණනාවක් ආමන්ත්‍රණය කළා. අපේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය නිවැරදි තැනට ස්ථානගත කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සමහර හිතනවා මේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස කියලා කියන්නේ විෂයමාලා සංවර්ධනයේ විතරයි කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් එල්ලවන විවේචනයකුත් තියෙනවා. ඒ වගේම නමුත් මම මේ වෙලාවේ කල්පනා කර කියන්න කැමති මේ ඕනම ප්‍රතිසංස්කරණයක වගේම ඒ ඕනම පරිවර්තනීය වෙනසක වගේම මේ පරිවර්තන වෙනසෙත් යෝජිත විෂයමාලා සංවර්ධනය කියලා කියන්නේ එක කුළුණක් විතරයි, එක අන්තර්ගතයක් විතරයි. අන්න ඒකට අදාළ මානව සම්පත් සංවර්ධනයේ මේ යෝජිත විෂයමාලාව ඩිලිවරි කරන්න අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය, ඒ වගේම ඒකට අදාළ තියෙන වෘත්තීය මට්ටමට ගේන්න අවශ්‍ය වන සැලසුම, ඒ වගේම අවශ්‍ය වන යටිතල පහසුකම් සහ පරිපාලන ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් මේ අධ්‍යාපන ක්‍රියාවලියෙන් දරුවා පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම 10 වසර දක්වා විශේෂයෙන් ඉන් ඔබට ඒ තක්සේරුව ලබා ගැනීම අතිශයින් වැදගත්. දරුවා කොයිතරම් දුරට අඛණ්ඩතාවයෙන් යුක්තව ඒ පිළිබඳ දරුවා පිළිබඳ සාධාරණ හා විශ්වාසදායක කාර්ය සාධන තක්සේරුවක් ලබා ගැනීම අතිශයින් වැදගත්. මෙන්න මේ අධ්‍යාපනයේ මේ පරිවර්තන වෙනස්කම් ඇති කරන්නේ මෙන්න මේ ප්‍රධාන කුළුණු හතරයි. ඒකත් එක්ක තියෙන මහජන දැනුවත්භාවය කියන එක මත. ඉතින් මෙන්න මේ කුළුණු සියල්ල අපි එකසරේට ක්‍රියාත්මක වුණොත් විතරයි අපිට මේ පරිවර්තනීය වෙනස ඇත්ත වශයෙන්ම අත්පත් කරගන්න අපිට
පුළුවන්. ධර්මතුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඔව්. ඇත්තටම ගත්තහම මෙන්න මේ කාර්යභාරය අපි සාර්ථක කරගත්තේ නැතොත් අපි පහුගිය කාලවල අපි දැක්ක දේ තමයි විෂයමාලාව සංවර්ධනය කිරීමේ වෙනස් කරන්නට යනවා. නමුත් අනිත් කරුණු සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ ඉතාමත් අඩුවෙන්. කාලය පිළිබඳ සීමාවක් තියෙන නිසා මම මේකේ තියෙන ප්‍රධාන කොටස් හැටියට ගත්තොත් කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේදී සමහරු කියනවා මේ විෂයන් 14ක් 6 වෙනි ශ්‍රේණියේ අවසර දක්වා යාමේදී විෂයන් 14කට මේක ගිහිල්ලා තියෙනවා. හැබැයි මේකේ අලුත් කරලා තියෙන්නේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය කියන විෂය කොටස විතරයි අලුත් එකක් හැටියට පවත්වලා තියෙන්නේ. ඒ වගේ මේකෙ තියෙන වැදගත්කම තමයි අර පරිවර්තනීය කුසලතා මොඩියුල ඉදිරිපත් කරපු එක. අපි දන්නවා හොඳ සින්දුවක් අහන්න සාහිත්‍ය රසවින්දනය, ඒ වගේම අධ්‍යයනයේ පුහුණුව, සේවා අධ්‍යාපනය වගේ ක්‍රියාවලියට මේක යොමු වෙලා තියෙනවා. ඒ වගේම 9 අවසර අවසානයේදී සිසුන්ගේ නිපුණතාවය තක්සේරු කරන තක්සේරු කිරණයක් අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ. ඒකෙන් ශාස්ත්‍රීය සාක්ෂරතාවය, විද්‍යාත්මක සාක්ෂරතාවය, ගණිතමය සාක්ෂරතාවය, සංනිවේදනය වගේ ක්ෂේත්‍ර පිළිබඳ දරුවාගේ නිපුණතාවය සහ පිළිබඳ තක්සේරුවක් 9 වසරේ අවසානයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මෙතනින් පස්සේ 10-11 වසර ශ්‍රේණිය කියලා කියන්නේ ද්විතීක ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපන අවධිය. ඇතන මෙතනින් අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී දරුවා තෝරා ගන්නා විෂය ක්ෂේත්‍රය සඳහා කිසියම් විදියක හැඩරුවක් සැකසෙන අර මූලික අධ්‍යාපනයේ විෂයන් පහක් ඔස්සේ ලබා දෙන අතරෙම වැඩිදුර ඉගෙනුම් මොඩියුල් වලින් අර දරුවා ඉගෙන ගන්න ඉදිරියේදී ඉගෙනන්න බලාපොරොත්තු වන විෂය ධාරාව, ඒක විද්‍යා හා තාක්ෂණයද, මානව හා සාර්ථක හා සමාජ විද්‍යාවද, කළමනාකරණ ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අධ්‍යයනයද, එහෙම නැත්නම් වෘත්ති අධ්‍යාපනයේද කියන නැඹුරුව පිළිබඳ කිසියම් අදහසක් ඉදිරිපත් කරන කිසියම් අදහසක් දරුවට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ අධ්‍යාපන ක්‍රියාවලියේ මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේක තුළ තියෙන තවත් එක විවේචනයක් තමයි සමහරු මේ ධාරාවන් වල සෞන්දර්ය අධ්‍යාපන ඉතිහාසයේ වෙනස් වෙලා තියෙනවා, ඉතිහාසයේ වගේ දේවල් ඉවත් වෙලා තියෙනවා කියලා. හැබැයි මේක පිළිබඳ සැලකිල්ලෙන් සාධාරණ ඕනම කෙනෙකුට පේනවා මේ සියලු විෂය ධාරාවන් වල තමන් තෝරගත්ත විෂය ධාරාව කුමක් වුණත් සෞන්දර්ය අධ්‍යාපනයේ සහ ඉතිහාසයේ පිළිබඳ හැදෑරීමට මේ අධ්‍යාපනයේ හදලා තියෙන විෂය ධාරා විෂය මාලා සංවර්ධනය තුළ අවස්ථාව හැදිලා තියෙනවා කියලා. ඇතර මේ ප්‍රතිසංස්කරණ විදිහා බලනකොට තමන් කැමති ඕන කෙනෙකුට කැමති විදිහට බලන්න පුළුවන්. විපක්ෂයට දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් තමන් විශ්වාස කරන. වෘත්තීය සමිතියට පුළුවන් තමන්ට බලපාන විදිය ගැන ඉස්කෝලේ ගුරුවරුන්ට දරුවන්ට ඉස්කෝලේ ගුරුවරුන්ට හිතන්න පුළුවන් වැඩිදුර පැය භාගයක් ඉස්කෝලේට යන්න වෙනවා, ඉන්න වෙනවා, ළමයින්ගේ පුද්ගල කාර්ය සාධනයේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ටියුෂන් මාස්ටර් කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ විෂය ධාරාවේ තියෙන විෂය තියෙන විභාගයේ බර අඩු කරලා තියෙනවා, ඒක මගේ පොකට් එකට බලපාන්න පුළුවන්. ඒ වගේම පරිපාලන නිලධාරීන්ට හිතෙන්න පුළුවන් තමන් මේ කරගෙන ඉන්න සැහැල්ලුවෙන් කරගෙන ඉන්න රාජකාරියට වඩා මේ ප්‍රතිසංස්කරණ නිසා අපේ වැඩ වැඩි වෙලා තියලා කියලා. ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් අර කලින් මං කිව්වාගේ సౌందర్య විෂයට මොකද්ද වෙලා තියෙනවා, ඉතිහාසෙට නැති වෙලාලු, ඉතින් මේ මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්නත් පුළුවන්. මෙන්න මේ සියල්ල අතරේ අමතක කරන්න එපා, අපි මෙන්න මේ පරිවර්තනීය අධ්‍යාපනය අත්පත් කරගත්තේ නැත්නම් මම විනාඩියකින් අවසන් කරනවා. මේ පරිවර්තනීය වෙනස්කම අත්පත් කරගත්තේ නැතොත් ඇත්තටම අපේ දරුවා තවදුරටත් අධ්‍යාපනයේ අතරමැද නතර කරලා ඉවරලා ෆ්‍රී විල් පාක් එකට යන දරුවෙක් අපි තවදුරටත් ඉස්සරහට ගෙන යනවද? එහෙම නැත්නම් වෙනත් කිසිම වෘත්තීය හැකියාවක් නැතුව මොන්ටිසෝරි ආරම්භ කරන ගාමන්ටකට යන ගැහණු දරුවෙක් තවදුරටත් අපි ඉතිරි කරනවද කියන ප්‍රශ්නය අපි හිතන්න ඕන. ඒ වගේම අපි හිතනවා උසස් අධ්‍යාපනයේට පාසල් අධ්‍යාපනයට වගේම උසස් අධ්‍යාපනයටත් මේ පරිවර්තනීය වෙනස අවශ්‍යයි. ඒකට ගැඹුරු සාකච්ඡාවක් ඕන. නමුත් මම අගමැතිතුමියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා, විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය ලබාගෙන දැන් ඒක ගැසට් කරලා තියෙනවා. මේ පනත ගැන මම වචනයක් කළා මගේ කතාව අවසන් කරන්නම්. ඇත්තටම මේකෙන් මේ ප්‍රතිසංස්කරණ වලින් මේ පනත සංශෝධනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් වටපිටාවක් තුළ පීඩාධිවතුර පත් කිරීමේ අවස්ථාව හදන්න. මට මතකයි 2012 ඒ ඓතිහාසික වෘත්තිය අරගලයෙන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලේ අපි වර්ක්ෂොප් එකක් තිබුවා. ඒ වර්ක්ෂොප් එකේ වැඩියෙන් අවධානයට ලක් වෙච්ච ක්ෂේත්‍රයක් තමයි විශ්වවිද්‍යාල පද්ධතියල ගුඩ් ගවර්නන්ස් යහපත් ආණ්ඩුකරණයක් හදන්න ඕන කියලා. එන්නේ වර්ක්ෂොප් එකේ මතුවෙච්ච යෝජනා පදනම් කරගෙන තමයි ඇත්තරම මේ දැන් හෙට දවසේ අපි අද ළඟදිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන ඒ විශ්වවිද්‍යාල පනත සංශෝධනය ඉදිරිපත් කළා තියෙන්නේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා බැලුවාම අපිට මේක දශක ගණනාවක් පස් කලින් කරන්න තිබිච්ච එකක් අපි අද කල්පනා කරන්න ඕන. මේ පවතින අධ්‍යාපන ක්‍රමේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ වෙනසක් සම්බල යෝජනා තුළ තමන්ට බලපාන පුද්ගලික පුංචි පුංචි දේවල් දේවල් වල ඉලක්ක කරගෙන මේකට බාධාවන් පමනවනවද එහෙම නැත්නම් මේ සත්කාරයට එකට එකතු වෙලා වැඩ කරනවද කියලා. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්නේ මෙතන පිටතින් තියෙන අභියෝගය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ඇතුළතින් තියෙන අභියෝගය තමයි මෙන්න මේ සාධනීය ඒ පරිවර්තනීය වෙනස අත්පත් කර ගැනීම සඳහා අපි අමාත්‍යාංශය හැටියට ඒ වගේම රජයේ හැටියට මැදිහත් වෙලා ඒ සඳහා කටයුතු කරන විදිය කරන එක ඒ සඳහා ශක්තියත් ධෛර්යයත් ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතුමේ ඇතුළු ඒ සියලුම කණ්ඩායමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම දෙහෙන වෙනවා. දෙවි මිස්තුති.
නමස්තුති.